අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දුවේ. අදත් මම ඔයාලත් එක්ක එකතු වෙලා සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත රුහුණු ගුවන් විදුලියේ ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමගින්. මම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉතිහාස ආචාර්ය ගුණේන්ද්‍ර කේ හේවගේ. අද දින මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වසර තුන්වෙනි පාඩමේ මෙරට පාලනය කළ ශ්‍රේෂ්ඨ රජවරු කියන මාතෘකාව යටතේ. මෙරට පාලනය කළ ශ්‍රේෂ්ඨ රජවරු කියන මාතෘකාව යටතේ අපි කතා කරනකොට අපි දන්නවා මේ වෙද්දී දේශපාලන බලයේ මධ්‍යගත වීමේදී වැදගත් මෙහෙවරක් කළා පණ්ඩුකාභය රජතුමා, දේවානම්පියතිස්ස රජතුමා, ඊට පස්සේ දුටුගැමුණු රජතුමා, වසම රජතුමා කියන රජවරු ගැන අපි මේ වෙද්දී සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. මොකද මීට කලින් මේ පිළිබඳ පොඩි අවබෝධයක් ඔයාලට ලබා දීලා තියෙන නිසා. එතනින් පස්සේ අද දවසේ මේ කියන රජවරු ගැන තවත් ඉදිරියට කරුණු කාරණා ටිකක් ඔබට අවබෝධ කරලා දෙන්න තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. බලන්න පුතේ, ඒ යටතේ දැන් අපි දන්නවා දේශපාලන බලය මධ්‍යගත වීමේ අවශ්‍යතාවය පැනනැගෙන්නේ අර අන්තර්ජාතික වශයෙන් වැදගත් වෙච්ච වෙළඳාම් පදනම් කරගෙන දේවානම්පියතිස්ස රාජ සමයේදී දේශපාලන බලයේ මධ්‍යගත වීමේ අවශ්‍යතාවය පැනනැගුණ කියන එක ඔයාලා දන්නවා. එතකොට මෙන්න මේ විදියට තමන්ගේ පාලන කාලය තුළ ස්වාධීන රටක් විදියට ඔවුන්ගේ දේශපාලන බලය වර්ධනය කර ගැනීමට, ඔවුන්ට ආර්ථික වශයෙන් ලාභ ලැබීමට ඒ ආකාරයට මේ පාලනය නිසි ආකාරයට සිදු කිරීමේ අවශ්‍යතාවයක් මෙරට පාලනය කළ රජවරුන්ට මතු වුණා. එතකොට පුතේ, මෙතෙන්දී අපි අවබෝධ කරගන්න ඕනේ මේ රජවරුන් සමස්තයක් විදියට ගත්තොතින් පුතේ වෙහෙර විහාර ඉදිකිරීම කරා. ඒ වගේම ඔවුන් රටේ ආරක්ෂාව සපයන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්ත. ඒ වගේම ජනතාව සමෘද්ධිමත් කරන්න කෘෂිකාර්මික කටයුතු දියුණු කරා. එතකොට මෙන්න මේ කියන දේවල් ඔස්සේ තමයි අපි මේ රජවරු ගැන කතාබහට ලක්කලේ යුත්තේ. එතෙන්දී පුතේ දුටුගැමුණු රජතුමා ගැන අපි අවධානය යොමු කරවුතින්, දුටුගැමුණු රජතුමාගේ ගැන කියනකොට අපි අවබෝධ කරගන්න ඕන දේ බලන්න මුලින්ම කරුණු විදියට මතක තියාගත්තොතින් මේ රජතුමා පාලන බලය ලබා ගැනීමට පෙර පියා කවුද කියන එක දන්න ඔයාලා, කාවන්තිස්ස රජතුමා පියා. එතකොට මෙන්න මේ කාලයේදී එතකොට මාතොට අන්තර්ජාතික වරාය තමයි අන්තර්ජාතික වශයෙන් සක්‍රිය වෙලා තිබුණු වරාය. එතකොට මෙන්න මෙහි වෙළඳ කටයුතු මෙහෙවනවා පාලකය වෙච්ච එලාර විසින්. එතකොට එලාර විසින් මේ කියන අන්තර්ජාතික වරායේ ආස්ට්‍රියන් අනුරාධපුරයේ ඉඳගෙන තමන් ලාභ ලබනකොට මෙන්න මේ දේවල් ඒ කියන්නේ අන්තර්ජාතික වෙළඳාමත් එක්ක ඔහු ලාභ ලබන එක දකිනවා. හරිනේ, එතෙන්දි බලන්න තාත්තා විසින් පුතා දැන් කුඩා කාලයේ ඉඳලම කියන දේ අහන්නේ නැතිව මොහුට විරුද්ධව යන්න උත්සාහයක නිරත වෙනවා. ඒ වුණාට පියා විසින් මේ කියන පරුමකවරු නැත්තම් දසමහයෝධයන් කියලා කියනවා ඒ අය යොදාගෙන මෙන්න මැනවින් සංවිධානාත්මක ආකාරයකට සටනක් මෙහෙවන්න සූදානම් කරනවා. එතකොට ඒක අපි කරුණක් විදියට ගත්තොතින් පුතේ ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරයකට නායකත්වය දීම කියන කරුණ අපිට ගන්න පුළුවන්. එතකොට බලන්න ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානාත්මක සටන් ව්‍යාපාරයකට නායකත්වය දෙන්නේ දුටුගැමුණු රජතුමා විසින්. එතෙන්දි පුතේ අපි අවබෝධ කරගන්න ඕනේ මෙතුමාට දුටුගැමුණු රජුරුවන්ට විශාල ලෙස තිබුණා සම්පත් බොහොමයක්. ඒත් දැන් මොහුට අවබෝධ වුණා තමන් පිය රජුරුවොත් එක්ක නිරන්තරයෙන් ගැටුම් ඇති කරගත්තා. ඒ පිළිබඳව ඔයාලා 6 වසරේ ඒ වගේ පාඩම් වලදී ඉගෙනගෙන ඇති. එතකොට ඒ පිළිබඳව අපි වැඩිදුරට කතා කරන්නේ නැහැ. ගැටුම් නිර්මාණය වෙච්ච ආකාරය. එතකොට එහෙම වෙලා තියෙද්දි දැන් ඔන්න සංවිධානාත්මක විදියට සටන් ව්‍යාපාරය ආරම්භ කරනවා. එතනින් පස්සේ බලන්න මේ රජුරුවෝ සටනට යන වෙලාවත් එක්ක ගිහින් ඉවර වෙලා එලාරව පරාජය කරලා අනුරාධපුරේ රාජ්‍යත්වයට පත් වෙනවා. ඒ රාජ්‍යත්වයට ආවට පස්සේ බලන්න මෙතුමගේ තියෙන නිහතමානී ගුණාංගයක් අපිට මතුවලා පේනවා. සටනින් පරාද වෙච්ච එලාරගේ සොහනට නිසි ගෞරවාචාර දැක්වුවා. එතකොට බලන්න මෙතුමගේ ඒ චරිතය තුලින් අපිට කැපිපෙන ලක්ෂණයක්. ඒ වගේම මේ කියන රජතුමා ගේ උදාන වැකියක් තියෙනවා. මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාය. ඒතර බලන්න පුතේ, ඒ කියමන තුලම තියෙනවා අපිට අවබෝධ වෙන දේ තමයි මොහු රාජ්‍යත්වයට එන්නේ තමන්ගේ සුඛ විහරණය සඳහා නෙවෙයි, මේ කියන බුදුසසුනේ චිරස්ථිතිය උන්නතිය සඳහා. එතකොට පුතේ අපි බලන්න පාලකෙක් තුලින් අපිට මේ කැපිපෙන ලක්ෂණ. එතකොට ඔයාලට මෙන්න මේ කියන කරුණුකාරණා ඔස්සේ විභාගයට ලියන්න පුළුවන් පුතේ. එතනින් පස්සේ බලන්න කියනවා මෙතුමා විසින් දැන් අපි දන්නව ඔන්න එලාර්ගෙන් රට නිදහස් කර ගැනීම. ඊට කලින් කරුණක් කිව්වා ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරයකට නායකත්වය දීම. එතනින් පස්සේ මම කියනවා මෙරට ප්‍රථම වතාවට එක්සේ සත්කල පාලකය තමයි දුටුගැමුණු රජතුමා. මෙරට ප්‍රථම වතාවට එක්සේ සත්කල පාලකය තමයි දුටුගැමුණු රජතුමා. එතනින් පස්සේ පුතේ අපි දන්නවා දැන් මෙතුමාගේ ශාසනික සේවාවන් කියලා වෙනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ශාසනික සේවාව විතරක් ආවන්නේ වෙන පරිදි. එතෙන්දිත් පුතේ අපි තේරුම් ගන්න ඕනේ වෙහෙර විහාර ඉදිකරානේ දැන් අතීතේ පාලකයෝ රාජ්‍යත්වයට එන්නෙම දැන් අපි එලාර ගැන කතා කරනකොටත් එතුමා ධාර්මික ධර්මිෂ්ඨ පාලකී. එතකොට මෙරට පාලනය කරනකොට ජනතාවගේ ගෞරවාදරය දිනා ගන්න ඕනේ, නැත්නම් මෙරට පාලන කටයුතු මෙහෙවීමේ හැකියාව නැහැ. ඒක නිසා පුතේ අපි අවබෝධ කරගන්න ඕනේ බලන්න. එතකොට පාත්‍ර ධාතුව හා දන්ත ධාතුව ආරක්ෂා කරන කෙනා තමයි මෙරට රාජ්‍යත්වයේ හිමි කරගන්නේ. එතකොට ඔහු මෙරට ශාසනික දියුණුව සඳහා අනිවාර්යයෙන්ම වැඩ කොටසක් කරනවා. එතෙන්දී අපි අවබෝධ කරගන්න ඕනේ මෙන්න මෙතුමා විසින් පාලනයට එන්නම අර විදියේ උදාන වැකියකින්. එතනින් පස්සේ රුවන්වැලි මහා සෑය ඉදිකිරීම. බලන්න පුතේ, රුවන්වැලි මහා සෑය ඉදිකිරීම ඒ සඳහා ගත්ත උත්සාහය ඔයාලා දන්නවා හරනේ. එතකොට මේ රුවන්වැලි මහා සෑය ඉදිකරනකොට ඒ සඳහා සහභාගී වෙන සියලුම ජනතාවට වැටුප් ගෙවන්න කියලා නියම කරා. ඊට අමතරව මේ සතර මහා දොරටුවල දන්සල් පැවැත්වුවා, ජනතාවට කන්න බොන්න දුන්නා. ඒතර බලන්න පුතේ මොහු ශාසනික සේවාවට කොපමණනම් කැප වෙලා සිටියද කියන එක. රුවන්වැලි මහා සෑය ඉදිකරා. ඊට අමතරව ලෝවා මහාපාය මිරිසවැටිය වැනි වෙහෙර විහාර ඉදිකරා. එතකොට මේ තුලින් ඔබ තේරුම් ගන්න ඕනේ මෙරට පාලනය කළ මේ දුටුගැමුණු රජතුමා කොපමණ සේවාවක් රට තුළට බුදුදහමට ජනතාවට සිද්ධ කරාද කියන එක. මෙතනින් පස්සේ අපි වසම රජතුමා ගැන කතා කරන්න ගියෝතින්. වසම රජතුමා කියන්නේ මේ වෙද්දී වල පොඩි අවබෝධයක් තියෙනවා. වසම රජතුමා කියලා කියන්නේ පුතේ ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා. එතකොට මෞර්ය හා ලම්බකර්ණ කියන රජ පෙළපත් දෙක තිබුණා ප්‍රධාන වශයෙන්. එතෙන්දි ලම්බකර්ණ රාජවංශයේ ආරම්භක පාලකයේ වෙන්නේ අපි මේ කතා කරන්න යන වසම රජුරුව. එතකොට මොහු ගැන අනිවාර්යෙන් අපි කතා කරන්න ඕනේ. මොකද පාලකෙක් විදියට මොහු විශේෂ වැඩ ගොඩක්ම සිදු කිරීම නිසා. එතනින් පස්සේ පුතේ බලන්න මේ කරුණ ටිකත් මම පෙළගස්සන්නම්. එතකොට ලම්බකර්ණ රාජවංශයේ ආරම්භක පාලකයා, අභ්‍යන්තර පාලනය විධිමත් කරපු පාලකයා. එතනින් පස්සේ මහවැව් තැනවීමේ පුරෝගාමියා, නැත්නම් මහවැව් තැනවීමේ ආරම්භක පාලකය කවුද කියලා ඇහුවොතින් මහවැව් තැනවීම සිදු කරන්නේත් මේ වසම රජතුමාගේ පාලන කාලය තුලදී. එතකොට පුතේ අපි අවබෝධ කරගන්න ඕනේ දැන් මෙතුමාගේ සේවාවන් ටික කතා කරා. බලන්න දැන් මං කිව්ව 2020 විභාගයේ සාමාන්‍ය පෙළ විභාගයේදී මෙතුමාගෙන් තමයි ප්‍රශ්නේ නිර්මාණය වෙලා තිබුණේ. ඒ ප්‍රශ්නේ තමයි එතකොට මහවැව් තැනවීමට වසම රජතුමා පෙළඹුණේ ඇයි කියන එක. එතකොට බලන්න පුතේ මහවැව් තැනවීම සහ වසම රජතුමා සම්බන්ධ කරලා තියෙනවා. එතකොට එතෙන්දී අපි අවබෝධ කරගන්න ඕනේ මෙන්න මේ මහවැව් තැනවීමයිද. ඉතින් මහවැව් තනවන්නේ ඉහළ ගිය ජනගහන වර්ධනයට සාපේක්ෂව ආහාර නිෂ්පාදන ඉහළ නගන්න ඕනේ. ඊට අමතරව බලන්න මේ රජතුමාගේ කාලයේදී මේ රජතුමාගේ කාලයේදී දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණා ගංගා නිම්නයේ ඇතිවෙනවා ආහාර හිඟයක්. එතෙන්දී මෙන්න මෙරට නිෂ්පාදනය කරන සහල් සඳහා ආහාර සඳහා ධාන්‍ය සඳහා ඉහළ ඉල්ලුමක් තිබුණා. එතකොට අන්තර්ජාතික වශයෙන් වැදගත් වෙච්ච අවස්ථාවකදී එහෙම ප්‍රශ්නයක් නිර්මාණය වෙච්ච අවස්ථාවේ ඊට මුහුණ දීමේ අදිටනින් මහවැව් තැනවීම සිද්ධ කරා කියන එක මං ඔයාලට හුවා දක්වනවා. මොකද ඒක තමයි මේ පෙළ පොත ඇතුලේ අපිට ගත යුතු වැදගත් කාරණයක්. ඒක එතනින් පස්සේ පුතේ කියනවා මෙතුමා විසින් මෙතුමාගේ පාලන කාලය තුළ විශාල ප්‍රමාණයේ වැව් 11ක් ඉදි කරා කියන එක මූලාශ්‍රවල සඳහන් වෙනවා. හන්නේ එතනින් පස්සේ කියනවා පුතේ ඊට අමතරව කාරණේ තමයි එතකොට අන්තර්ජාතික කලාපීය අවශ්‍යතාවයට මුහුණ දීමට තමයි අර ඉස්සර විදියේ ආහාර නිෂ්පාදනය වැඩි කරේ. ඊට පස්සේ මෙරට බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීම මෙතුමාගේ අතින් සිදු වුණා. ඊට පස්සේ බලන්න තව කියනවා භික්ෂූන් වහන්සේලාට සිව්පසය සපයා ගැනීමට මේ රජතුමා විසින් දීමන දුන්නේ. කියන්නේ ගම්බිම් ප්‍රදානය කරා. ඒ ආකාරයේ කටයුතු බොහොමයක් සිදු කරා. එතනින් පස්සේ පුතේ බලන්න තව මම මෙතෙන්ට තවත් කාරණා කීපයක් එකතු කරන්න කැමති. ඇලහැර ඇල නිර්මාණය කිරීම. ඊට අමතරව උමන්ජල මාතිකා කියන පොළොව යටින් ජලය ගෙන යාමේ ක්‍රමය හඳුන්වලා දෙන්නේ මෙතුමාගේ පාලන කාලයේ සිටපු ඉංජිනේරු ශිල්පීන්. එතකොට ඒකත් වැදගත් කාරණයක්. ඒ වෙනකන් එහෙම අවබෝධයක් මේට සමාජය තුළ තිබුණේ නැහැ ඒ වගේ දේවල් ටික. ඊට අමතරව පුතේ මං කිව්වනේ පරිපාලන කටයුතු විදුමත් කරලා අර යාපනයේ ප්‍රදේශේ නැත්නම් නකදිව පාලන කටයුතු මෙහෙවන්න බාර දෙනවා ඍෂිගිරි කියන ඇමතිවරයට. ඒ ඇමතිවරයා විසින් එහෙ නිර්මාණය කරනවා පියන්ගුක තිස්ස කියන විහාරය. ඊට අමතරව පුතේ දැන් මෙන්න මේ කියන කරුණු කාරණා ටික ඔයාලා සම්පූර්ණ කරගන්න. ඊට අමතරව තවත් කරුණු කාරණා හොයන්න. දැන් පුතේ මම රජවරු දෙන්නෙක් ගැන කතා කරලා ඉවරයි. එතකොට දුටුගැමුණු රජතුමා හා වසමරත්තුමා කියන රජවරු ගැන. එතනින් පස්සේ අපි කතා කරනවා පුතේ පළමුවන විජේබාහු රජතුමා ගැන. පළමුවන විජේබාහු රජතුමා ගැන මම ඊට කලින් පුතේ ඔයාලට මතක් කරනවා මේ පාඩමේ අවසානයේ ඉන්නේ. දැන් ඔයාලට දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පැවරුම් මෙවල ඇති පාසල් වලට දුවේ පුතේ. ඒ පැවරුම් ටික ගුරුවරුන්ගෙන් ලබාගෙන ඒවා අවසන් කරලා ගුරුවරුන්ට බාර දෙන්න පුතේ. ඒකත් මතක් කරනවා මෙතෙන්දී. ඊට අමතරව දැන් පළමුවන විජේබාහු රජතුමා ගැන කතා කරද්දී බලන්න පුතේ මෙතෙන්දී මෙරට ඉතිහාසයේ කැපිපෙන ශ්‍රේෂ්ඨ පාලකයෙක් විදියට මෙතුමා හඳුනා ගන්න පුළුවන්. හන්නේ එතෙන්දී බලන්න පුතේ අපි අවබෝධ කරගන්නවා මං කෙටියෙන් කිව්වොතින් පොළොන්නරුව රාජධානියේ ආරම්භක පාලකය තමයි මේ පළමුවන විජේබාහු නැත්නම් මහා විජේබාහු රජතුමා කියලා කියන්නේ. ඒතකොට බලන්න මේ රජුරුව බලයට එන්න කලින් දකුණු ඉන්දියානු චෝල රජවරුන්ගේ බලය වර්ධනය වෙලා තිබුණා. ඒක නිසා මොකද වුනේ? කාලයක් තිස්සේ ලංකාවේ පාලන කටයුතු මෙහෙවන්නේ අනුරාධපුර රාජධානිය බිඳ වැටෙනවා පස්සේ මිහිඳු රජතුමාගේ පාලන කාලයෙන් පස්සේ. එතනින් පස්සේ මොකද වෙන්නේ පුතේ? පාලකයෝ ශක්තිමත් පාලකයෝ නිර්මාණය වුණේ නැහැ. එතනින් පස්සේ මේ කියන චෝලයන් අනුරාධපුරයේ බලය අල්ලාගෙන හිටියා. ඊට පස්සේ මෙන්න මේ චෝලයන්ගේ බලය මැඩපවත්වලා තමන්ට පාලන කටයුතු ලබා ගැනීමේ අවශ්‍යතාවයක් මතුවලා තිබුණා. එතකොට බලන්න විදේශිකයන් රට පාලනය කරනවා මේ කාලයේ තමයි මේ පළමුවන විජේබාහු රජතුමා පාලන කටයුතු ලබා ගැනීමට කටයුතු කරන්නේ. බලන්න කුඩා කාලයේදී පුතේ මේ පළමුවන විජේබාහු රජතුමා හඳුන්වලා තියෙන්නේ කීර්ති කුමාරය කියලා. නැත්තම් කිත්ති කුමාරය කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. හන්නේ එතකොට මේ කියන කිත්ති කුමාරයට ආරක්ෂාව සපයලා තියෙන්නේ ආරක්ෂක නිලධාරී. එතකොට ඒ කෙනාගේ නම තමයි සිත්නාරුබිම් බුදල්නා. නැත්තම් බුද්ධ රාජසෙනවියා තමයි මේ කියන කුමාරයට රාජ්‍යත්වයේ දක්වා අවශ්‍ය සහයෝගය ආරක්ෂාව සපයලා දෙන්නේ. එතකොට මෙන්න මේ පිළිබඳව සඳහන් වෙනවා පනාකඩුව තමසන්නස. එතකොට පුතේ පනාකඩුව තමසන්නස කියන එක ඔයාලා පළවෙනි පාඩමේ ඉගෙන ගත්තා. පනාකඩුව තමසන්නසේ තියෙන වැදගත්කම තමයි තමන්ගේ කුඩා කාලයේදී දුක්ඛිත ජීවිතයක් ගත කරනවා, ඒ දුක්ඛිත ජීවිත කාලයේදී තමන්ට රැකවරණය ආරක්ෂාව සලසලා තමන් රාජ්‍යත්වය දක්වා ගෙනීමේ ක්‍රියාවලියේදී සහය දුන්න මේ සෙන්පතියට ගම්බීම් ඇතුළු වරප්‍රසාද පිදීම පිළිබඳව තමයි පනාකඩුව තමසන්නසේ අන්තර්ගත කරලා තියෙන්නේ. ඒසර බලන්න පුතේ, දැන් මේ කියන චෝලයින්ට විරුද්ධව කටයුතු කරනකොට, චෝලයින්ට විරුද්ධව කටයුතු කරනකොට සංවිධානාත්මක ආකාරයෙන් මේ දේවල් ටික සිදු කරන්න අවශ්‍ය වුණා. එතකොට බලන්න එතෙන්දි කියන කාරණය, දැන් ඔහු බලනවා තමන්ට රාජ්‍යත්වය ලබා ගන්න බලනවා අන්තර්ජාතික වශයෙන් වැදගත් වෙච්ච වරායක් තියෙනවා ඒ කාලේ. ගෝකන්න තිත්ත වරාය නැත්තම් ත්‍රිකුණාමල වරාය පදනම් කරගෙන තමයි මොහු තමන්ගේ පාලන මධ්‍යස්ථානයේ විදියට පළවෙනි විජයබාහු රජතුමා නැත්තම් මහා විජයබාහු රජතුමා තමන්ගේ පාලන මධ්‍යස්ථානයේ විදියට තෝරගන්නව පොළොන්නරුව. එතකොට බලන්න ගෝකන්න තිත්ත වරායත් එක්ක පොළොන්නරුව සාමාන්‍ය ආසන්නයේ තියෙන්නේ, ඒක නිසා අන්න බලනවා එතනගේ තමන්ගේ රාජ්‍ය මධ්‍යස්ථානය නිර්මාණය කරගන්නවා. එතනින් පස්සේ බලන්න පුතේ, එමෙතුමාගෙන් ඉටු වෙච්ච සේවාව එකක් තමයි සැලසුම් සහගත ලෙස චෝල බලය මැඩ පැවැත්වීම. ඒ තුල රට එක්සේසත් කිරීම, රට එක්සේසත් කිරීම කරනවා. එතකොට පුතේ රට එක්සේසත් කරලා ඉවර වෙලා ඊට පස්සේ මෙතුමා තවත් දේවල් ටිකක් කරනවා. වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කරලා ආර්ථිකය නගා සිටුවනවා. එතකොට බලන්න ඊට අමතරව භෞමික අඛණ්ඩතාවය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා, ඒ කියන්නේ තවත් රාජ්‍යයකින් නැවත වරක් මේ වගේ චෝලයන් ඇතිකරා වගේ ආක්‍රමණයක් ඇති කරයි කියලා ඉදිරියට තවත් ඒ වගේ ආක්‍රමණ ඒම වැළැක්වීම සඳහා මෙතුමා විසින් ක්‍රියාත්මක වෙනවා. එතෙන්දී බලන්න පුතේ අපිට කියන කාරණයක් තමයි තමන් අසල්වැසි රාජ්‍යයන් සමග සම්බන්ධකම් පවත්වනවා. එතෙන්දී තමන්ගේ නැගණිය වෙච්ච මිත්තා කුමරිය විවාහ කරලා දෙනවා පාණ්ඩ්‍ය දේශේ කුමාරයෙකුට. ඊට අමතරව කාලිංග වංශික කුමාරිකාව තිලෝක සුන්දරිය තමන්ගේ අගබිසව කරගෙන රට තුලට කැඳගෙන එනවා. ඒක තුල බලන්න පුතේ මෙතුමාගේ සේවාව අපිට තේරුම් ගන්න තියෙන්නේ තමන්ගේ අසල්වැසි රාජ්‍යයන් සමග මේ විදියට හිතමිත්‍ර සමීප සම්බන්ධතා නැත්තම් මිත්‍ර සම්බන්ධතා ගොඩනගාගෙන, තානාපති සම්බන්ධතා ගොඩනගාගෙන තවත් ඉදිරියට තමන්ගේ රටට යම්කිසි ආක්‍රමණයක් ඇතිවීම වැළැක්වීම සඳහා තමයි මේ වගේ ඉදිරි ක්‍රියාවලියක් ඉදිරිය දැකලා මේ විදියට කටයුතු කරන්නේ. එතකොට බලන්න පුතේ එතෙන්දී අපි ගත්තොතින් දැන් තමන්ගේ ඥාති සම්බන්ධතා තියෙනවා නම් තමන්ගේ බිරිඳගේ, තමන්ගේ නැගණියගේ සම්බන්ධතා තියෙන රාජ්‍යයන් විසින් ලංකාවට කිසියම් අවස්ථාවක ආක්‍රමණයක් දියත් කරොත් වෙනත් රාජ්‍ය, ඒ කියන ආක්‍රමණය වැළැක්වීමේ නැත්තම් ඒ ආක්‍රමණයේදී තමන්ට තියෙන ශක්ති ප්‍රමාණයට අමතරව අනෙකුත් රාජ්‍යයන් වලින් ලැබෙන ශක්තියත් යොදාගෙන තවත් විදේශීය ජාතියකට යටත් නොවි තමන්ගේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමින් තමන්ට ඉදිරියට යෑමේ හැකියාව ඔහු විසින් නිර්මාණය කරගන්නවා. එතකොට පුතේ බලන්න මෙතුමා විසින් වාරි මාර්ග දියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග බොහොමයක් ගන්නවා. එතකොට ඒ දේවලුත් එක්ක පුතේ බලන්න, දැන් එතකොට ඔයාලා දන්නවා චෝලයන්ගෙන් නිදහස ලබා ගන්නවා, රට එක්සේසත් කරනවා, වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කරලා ආර්ථිකය ශක්තිමත් කරනවා. මේ විදියට පුතේ මේ පාලකය විසින් විශාල ක්‍රියාමාර්ග බොහොමයක් ගන්නවා. එතකොට බලන්න පුතේ අපි නැවතත් ඒ රජතුමා ගැන කතා කරනකොට අනුරාධපුරයේ වෙනුවට තමයි තමන්ගේ පාලන මධ්‍යස්ථානයේ විදියට පොළොන්නරුව තෝරගත්තේ. එතෙන්දිත් පුතේ තමන් මේ අභියෝගයකට මුහුණ දෙන්නේ. ඇයි මේ තාක්කල් අනුරාධපුරයේ තමයි රාජධානිය විදියට පාලකයෝ බිහි කරගත්තේ. එතෙන්දි ඒක මත පදනම් වෙලා තමයි රාජ්‍යත්වය ලබා ගත්තේ. එතනින් එහාට ගිහිල්ලා වෙනත් ප්‍රදේශයකට තමන්ගේ රාජ්‍ය මධ්‍යස්ථානය ගෙන යාමේ අභියෝගය ගන්නවා. එතෙන්දී අර අපි කතා කරපු විදිහේ ඉන්දියන් සාගරයේ බටහිර ප්‍රදේශයේ මූලික කරගෙන නිර්මාණය වෙච්ච අන්තර්ජාතික වෙළඳාම ගැන ඔහු අවබෝධය නැතයි ඒ පිළිබඳ අවධානය යොමු කළ තමයි මේ විදියට තමන්ගේ පාලන මධ්‍යස්ථානයේ විදියට තෝරගත්තේ පොළොන්නරුව. එතනින් පස්සේ පුතේ අපි කතා කරනවා මේ පළමුවන විජයබාහු රජතුමාගේ සේවාවන් ගැන කතා කරද්දී අපි හැමතිස්සෙම අවබෝධ කරගන්න ඕන මෙතුමා විසින් බුද්ධ ශාසනයේ දියුණුව සඳහා ආර්ථික කටයුතු දියුණු කිරීම සඳහා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ගයන් නිරන්තරයෙන් ගත්තා. ඒ තුළ අවබෝධ කරගන්න ඕනේ අපි පුතේ මේ පාලකයා පොළොන්නරුව තමන්ගේ පාලන මධ්‍යස්ථානයේ විදිහට තෝරගෙන අන්තර්ජාතික වශයෙන් තමන්ට ලැබෙන ආර්ථික වාසි පදනම් කරගෙන ඊට අමතරව අනාගතයේදී තමන්ට එල්ල වෙන සතුරු ආක්‍රමණ වලින් තමන් බේරිලා සිටීමේ වැදගත්කම තේරුම් අරගෙන කටයුතු කරපු පාලකෙක්. ඊට පස්සේ පුතේ බලන්න දැන් මේ පාඩම තුල තුන්වෙනි පාඩම තුල අපි කතා කරපු කරුණුකාරණා ටික ඔයාලට ප්‍රමාණවත් සාමාන්‍ය පෙළ විභාගයේදී නිර්මාණය වෙන ප්‍රශ්න දිහා බලනකොට. එතකොට පුතේ අපි දැන් කතා කරපු පාලකයෝ තුන්දෙනා, මේ පාලකයෝ තුන්දෙනාගෙන් තමයි නිරන්තරයෙන්ම වාර විභාගවලදී සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. එතකොට පුතේ මේ රජවරුන්ගේ ගැන කතා කරනකොට හැමතිස්සෙම මේ රජවරුන් හැම වෙලාවෙම එක රජ කෙනෙක් ගත්තට පස්සේ ඒ රජතුමාගේ සේවාවන් වැදගත්කම ඒ ඔස්සේ මෙන්න මේ කාලයේ පාලන කටයුතු මෙහෙව්වා, ඒ දේවල් ටික පුතේ පාලකයෙන් පාලකයට ඔයාලා නිර්මාණය කරගන්න කරුණු විදියට ඒක රාසී කරගන්න. ඒ තුළ විභාගයට ලැබෙන ප්‍රශ්නවලට ඔයාලට හොඳ සූදානමකින් පිළිතුරු ලිවීමේ හැකියාව ලැබෙනවා. අද දවසේ මේ විදියට අපි කතා කරා පාලකයෝ තිදෙනෙක් ගැන, දුටුගැමුණු රජතුමා ගැන කතා කරා, වසම රජතුමා ගැන කතා කරා, පළමුවන විජයබාහු රජතුමා ගැන කතා කරා. ඊට පෙර අපි කතා කරලා තියෙනවා දේවානම්පියතිස්ස රජතුමා ගැන කතා කරලා තියෙනවා. ඊට අමතරව පණ්ඩුකාභය රජතුමා ගැන කතා කරලා තියෙනවා. එතකොට මේ රජවරු ගැන අවධානය යොමු කරන්න, ඒ අයගේ සේවාවන් ගැන අවබෝධයෙන් ඉන්න. ඊට අමතරව පුතේ දැන් අද දවසේ කතා කරපු දුටුගැමුණු රජතුමා ගැන කතා කරා. එතෙන්දී ප්‍රථම සංවිධානාත්මක සටන මෙහෙවීම, ඊට අමතරව පරුමකවරුන්ගේ බලය තමන්ගේ රාජසභාවට ලබා ගැනීම, ඊට පස්සේ ප්‍රථම වතාවට ලංකාව එක්සේසත් කිරීම, ඊට පස්සේ රුවන්වැලි මහා සෑය, ලෝවා මහා පාය, මිරිස වැටි ඉදිකිරීම, ඔය කියන කරුණු කාරණා ටික මතක තියාගන්න. ඊට පස්සේ වසම රජතුමා ගැන කතා කරද්දී වසම රජතුමා තමයි ලම්බකන් රජ පෙළපතේ ආරම්භකයා, මහවැව්තැන වීමේ ආරම්භකයා, ඒ වගේම රට පරිපාලනමය වශයෙන් විධිමත් විදියට පාලනය කළ පාලකයා. එතුමා විසින් උමංජල මාතිකා ක්‍රමය හඳුන්වලා දෙනවා. ඊට අමතරව මහවැව් නිර්මාණය කිරීමේදී කෘෂ්ණගංගා නිම්නයේ ඇති වෙච්ච ආහාර හිඟය ගැන අවධානය යොමු කළා තමයි කාර්යයන් සිද්ධ කරන්නේ. එතනින් පස්සේ පළමුවන විජයබාහු රජතුමා ගැන කතා කරනකොට පළමුවන විජයබාහු රජතුමා ගැන කතාවේදී අපි කතා කරා පොළොන්නරුව තමන්ගේ පාලන මධ්‍යස්ථානයේ විදියට නිර්මාණය කරගෙන තමයි පාලන කටයුතු මෙහෙවන්නේ. එතනින් පස්සේ කුඩා කාලයේ හඳුන්වපු නම, ඒ දේවල් මතක තියාගන්න පුතේ, කීර්ති කුමාරයා නැත්නම් කිත්ති කුමාරයා, ඔහුට උදව් උපකාර කරපු සෙන්පතියගේ නම, සිත්නාරු බිම්බුදල්නා නැත්නම් බුද්ධරාජ සෙනවියන්, ඒ පිළිබඳව සඳහන් වෙනවා පනාකඩුව තඹසන්නසේ. ඊට පස්සේ චෝලයන්ගෙන් රට නිදහස් කරගෙන රට එක්සේසත් කිරීම කියන කාර්ය, ඔය දේවල් ටික පුතේ. ඊට පස්සේ අන්තර්ජාතික වශයෙන් වැදගත් වෙච්ච වෙළඳාම ගැන ඔබ දැනුවත් වෙන්න ඕනේ. එතෙන්දී තානාපති සමත්තා, හිතමිත්‍ර සමත්තා, විවාහ සමත්තා මගින් තමන්ගේ ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙල ගැන අවබෝධයක් ලබාගත් පාලකයෙක්. එතකොට පුතේ අද දවසේ මේ විදිහට මම සාරාංශය කතා කරා, දැන් මුලදී ඉඳලා රජවරු ගැන කතා කරලා මේ තුලින් ඔබට අවශ්‍ය දැනුම ලැබෙයි. අද දවසේ මෙම පාඩම අවසන් කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.
අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර